පිළිබඳ සරණාතක පැහැදිලි කරලා දෙන්න කියලා තියෙනවා. ඒකද ධර්මයේ සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක. දැන් ඔත්තටම මෙතෙන්දී තව කරුණක් මතක් කරන්න ඕනේ. මේ දැන් මේ සීලය කියන එක ගත්තාම මේ ශාසනයේ ඇත්තටම සමාධියට දැන් නියම විදිහට ඔය සම්මසතරිස් කමඨහන් ඔක්කොම මේ සමත යානික ක්‍රම මේ ශාසනයට උදව් කරගන්න පුළුවන්. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දර්ශනය ගත්තාම සමාධි භාවනාවට සමාධි ඇති කර ගැනීම සඳහා කමඨහනක් නැහැ වෙනම සීලෙමයි සමාධියට සවතින. ඒ හින්දා සීලයට කියන සමාධි සංවර්ධනික සීලය කියලා. ඒ සීලය හරියට රැක්කහම සමාධිය පිණිස පවතින ඉබේම. එතකොට සීලය කියනකොට ඒ සීලය හතරකට බෙදෙනවා. සතර සංවර සීලය කියලා. සාතිමොක් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිකූ සීලය කියලා සීලය හතරකට බෙදෙනවා. ඒකදී අපි ගොඩාක් දෙනෙක් අද පරිස්සම් වෙන්නේ අපි ගොඩාක් දෙනෙක් සීලය කියලා හිතාගෙන ප්‍රාතිමොක් සංවර සීලය කියන තැනින් විතරයි. ප්‍රාතිමොක් සංවර සීලය කියලා කියන්නේ දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් උපසම්පදා සීලය. සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සාමණේර දස සීලය, දිහිතුන් උතුම්ගේ පන්සිල් සහ උපෝසත අෂ්ටාංග සීලය තමයි ප්‍රාතිමොක් සංවර සීලය වෙන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය දෙවැනි එක වෙනවා. තුන්වැනි එක ප්‍රතිසන්නිසිත ආජීව පාරිශුද්ධ සීලය, හතර ප්‍රතිසන්නිසිත සීලය. එතකොට ගිහි තුන්වැනිගේ තැනින් ගත්තාම ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ දැන් පිරිසිදු ජීවිතව අර පෙන්නන්නේ අර නොකටයුතු වල දාම් පහ අතහැරලා. මොකද දැන් ගොඩක් දෙනෙක් කියනවා මේ මේ මම මට හිතා තියෙනවා මේක බම්මුණු මත නැතිනම් ස්වාමීන් වහන්සේලාට මොකටද ජයනත්‍ර මේ ශාසනේ ඔය වෙළඳාම් පහ කියන තැනකින් කියන්නේ භික්ෂුන් වහන්සේ වෙළඳාම් කරන්නේ නැහනේ මේ කියලා කට්ටිය තර්ක කරනවා. නමුත් ඒකදී බුදුරජාණන් වහන්සේ බොහොම මහා කරුණිකයි. ඇයි එහෙම ඒ වගේ තැනකින් පැනවියේ? දැන් අපි කියමු සීලයට ආජීව පාරිශුද්ධ සීලයට භික්ෂුන් වහන්සේලාගේ තින තැනින් පැනවුවොත් දිහායේ මේ හිතනවා අනේ අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න බෑ කියලා. නමුත් ගිහියගේ තැනින් කිව්වහම ඒක එහා කෙනාට ඉබේම පුළුවන්. අපි කියමු යම් දොරටුවකින් ඇතුල් වෙන්න අනිවාර්යයෙන් මේ දොරටුවෙන් ඇතුල් වෙන කෙනාට මේ රුපියල් 5ක් තියෙන්න ඕනේ කියලා කිව්වොත් රුපියල් 10ක් තියෙන කෙනාට ඇතුල් වෙන එක ගැන කියන්න දෙයක් නැහනේ නේද? බැරලා රුපියල් 10ක් තියෙන මේ රුපියල් 10ක් ඕනේ මේ දොරටුවෙන් ඇතුල් වෙන්න කිව්ව 5ක් තියෙන කෙනාට කියන අපිට යන්න බෑ. ඒ වගේ අන්තිම අඩුම තැනින් කිව්වේ එතන ඉඳලා ගිහි කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න සුදුසුයි ඔය විස වර්ග වෙලඳාම, මද්ද්‍රව්‍ය වෙලඳාම, ආයුධ වෙලඳාම, සත්ව වෙලඳාම, වහල් වෙලඳාම වගේ ඒ රළු කර්මාන්ත ටික අතහැරුණු කෙනෙකුට කරන්න පුළුවන්. ඒ වගේ තැනකින් කටයුතු කරන කෙනෙකුගේ මනස රළුයි. එබඳු රළු කෙනෙකුට කරන්න අපහසු දෙයක් නෙවෙයි මේ කියන තැනකින්. ඉතින් ඒ ටික ඕන කෙනෙකුට අතහැර ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය ආජීව පාරිශුද්ධ සීලය ඒ වගේ තැනකින් පැනෙව්වේ. එතන ඉඳන් ඉහළට දිනනවා. ඊට පස්සේ ප්‍රතිසන්නිස සීලය හැටියට හම්බ වෙන්නේ ස්වාමීන් වහන්සේලාට චීවර සේනාසන පිණ්ඩපාත ගිලම්පස කියන මේ සතර කරුණ නුවණින් අවශ්‍යතාවය බලන ප්‍රතිවේක්ෂා කළ නුවණින් මෙනෙහි කරලා පරිභෝජනය කරන් ඒ සිද්ධියම ගිහයටත් තියෙනවා. ඒ හතරම, ඒ කියන්නේ යම් සම්පතක් උපයා ගන්නවා නම් ඒ සම්පතේ ඇලෙන්නේ නැති වෙنده ආදීනව දකිමි. නිස්සරණාදීන් පරිහරණය කරනවා. ඔය හතරම ගිහයටත් තියෙනවා. ඊට පස්සේ ප්‍රාතිමෝක සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිස සීලය තුන මම ඉන්ද්‍රිය සංවරය අතහැරි එක විස්තර කරන්න හින්දා. එතකොට දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. එතනදී ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ සංවර වෙච්ච කෙනාට අනිවාර්යෙන් පහසු ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙච්ච කෙනාට ඉබේමයි රැකෙන්නේ පහසු ආජීව පාරිශුද්ධ සීලයට. ඒකෙන් රැකුණු කෙනාට ඉබේමයි පහසු වෙන්නේ, ඉබේමයි රැකෙන්නේ ප්‍රතිසන්නිත සීලය. මේ හතර එකද බැඳිලා තියෙන්නේ. එකක් ගත්තා කියලා එතනකින් හරියන්නේ මේ කාරණාව ගත්තාම ප්‍රාතිමොක්ඛ සංවර සීලය ගත්තේ ඉන්ද්‍රිය සංවර සීලයට උපකාර පිණිස. ඉන්ද්‍රිය සංවර සීලය ගත්තේ ආජීව පරිසුද්ධ සීලයට උපකාර පිණිස. ඒක ගත්තේ ප්‍රතිසංසීති සීලයට උපකාර පිණිස. ඔය හතර පොලේ සිහිය ඇතුව නුවණ ඇතුව කෙනෙක් ඒ සීලය ආරක්ෂා කරගොත් ඉබේම හිත සමාධියේ නිවර්ණ දුර වෙන්නේ මේ වෙන සමාධි භාවනාවක් මුහුත් වෙන්නේ. සමාහිත සමාහිත වෙලා මේ ඇත්ත ඇති හැටි දකින්න මට්ටමේ නිවර්ණ ධර්ම දුර වෙන මනසක් හැදෙන්නේ ඉබේම. ඒ නිසා ඔය සීලයට කියන සමාධි සංවර්ධනික සීලය කියලා. එතෙන්දී වැඩි බරක් වැඩි කොටසක් කරන මේ ඉන්ද්‍රිය සංවර සීලය. ඒ ටික අපි බලමු. ඉන්ද්‍රිය සංවර සීලය පෙන්වන්නේ අපි කියන්නේ චක්කුණා රූපං දිස්වානේ නිමිත්තක් ගායෝති නානුද්වෙන්ජනක් ගායි යත්තාධිකරණ මේනම් චක්කුෙන්දියන් අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස පාපක අකුසල ධම්මා අන්නාසවියුන් තස සංවරය ප්‍රතිපද්‍යති රක්කති චක්කුෙන්දියන් චක්කුෙන්දියේ සංවරං නවපද්‍යති. ඒතර පෙන්නනවා ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද? ඇහෙන් රූප දැකලා නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගන්න එපා. යම් කරුණකින් ලෝභ දේශ ලාමක අකුසල ලුහුබඳී නම් ඒ ආකාරයට නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා. ඇහැ රකගන්න චක්කු ඉන්ද්‍රිය සංවරයට පැමිණෙන්න. මේ කාරණාව ඉතා ගැඹුරු. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ තැන ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන තැන දක්වා ගැඹුරට යනවා ඔය ඉන්ද්‍රිය සංවරය කියන කාරණාව. ඉන්ද්‍රිය සංවරයේදී දැන් අනිත්‍යයි කියන වචනේ අපිට ඇහුනහම අපි කෙනා කෙනාට හැම තැනකම හිතන්න පුළුවන්. ඉපදිලා යම් කිසි කෙනෙක් මැරෙනවා කියන තැනකිනුත් අනිත්‍ය හිතුවේ හැකියි. තරුණයෙක් වෙනකොට කුඩා කාලේ අනිත්‍ය වෙනවනේ. වයසට යනකොට තරුණ කාලේ අනිත්‍ය වෙනවනේ කියන තැනකුත් හිතුවේ හැකියි. ඊට පස්සේ සති මාසෙ වලට හිතියලත් හිතුවේ හැකියි. එහෙම නැත්නම් මේ ක්ෂණයක් ක්ෂණයක් ගන්න කියන තැනටත් හිතුවේ හැකියි කියලා මේ අනිත්‍යයි කියන එකත් යම් යම් මානසික මට්ටම් ගන්න පුළුවන්. රළු තැන ඉඳලා සියුම් තැන දක්වා. ඒ වගේ මේ ඉන්ද්‍රිය සංවරෙදිත් නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා. ලෝභ දේශ ඇති වෙන විදිහ කිව්වහම ඒකෙද එක එක මට්ටම් තියෙන එකම මට්ටම නෙමෙයි. අපිට හැම වෙලෙම තේරෙන්න අහුවෙන්නේ එකම මට්ටම්. දැන් ලෝභ ද්වේෂ ඇති වෙන මට්ටමේ නිමිති අනුමිති වශයෙන් ගන්න එපා කිව්වහම ඕකේ රළුම තැන, ඒ කියන්නේ ගොරෝසුම තැන ගිහි කෙනෙකුට අපි කියමු නරක චිත්‍රපටයක්. හරි නරක දේවල් බලනවා නම් ඇහිණි ලාමක කුසල ධර්ම වැහැහෙන්න උන්න ඒ දේ ගන්න නැතුව සාමාන්‍ය මට්ටම දක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය සංවරයේම ලෝකෝත්තර මාර්ග දර්ශනයට එනකොට ඊට සියුම් දර්ශනාත්මක තැනකට එනකන් එනවා. කනෙන් ශබ්ද අහලා නිමිති අනුමිති වශයෙන් ගන්න එපා කියන තැනත් එහෙමයි. දැනට කාම භූමියේදී අපි ගොඩාක් රූප ආයතනය මුල් කරගෙන ජීවත් වෙනවා. ඒ හින්දා මම මේ අනිත් ආයතන ටිකෙන් කියලා නිමිති අනුමිති ගන්න හැටි මතක් කරලා මේකට එන්න ඇහෙන් දකින්න එකට. එතකොට හැම වෙලාවෙම නිමිති අනුනිමිති කියන කාරණාව මේ නිමිත්තක් කිව්වොත් යම් වස්තුවක සම්පූර්ණ ස්වභාවය. අපි කියමු ගහක් ගත්තොත් මේ ගහ හරි ලස්සනයිනේ කියලා ගන්න. අනුනිමිති කිව්වොත් මේ කොළේ හොඳයිනේ, මේ අත්ත හොඳයිනේ කියන වගේ තැනකින්. පුද්ගලෙක් ගත්තොත් අහවල් පුද්ගලයා හොඳයිනේ කියලා නිමිත්ත. අනුනිමිත්ත නම් එයාගේ ඇහැ හොඳයිනේ, එයාගේ කොණ්ඩේ හරි ලස්සනයිනේ, අත් දෙක හරි ලස්සනයිනේ කියන වගේ තැනකින්. හැම වෙලාවෙම නිමිති අනුනිමිති දෙක ගැනෙන්නේ මනෝ විඥානයේ හරහයි. චක්කු විඥාන මට්ටමේදී නිමිති අනුනිමිති නැහැ. දර්ශන මාත්‍රයේ පිටරයි තියෙන්නේ. හැම හිතකම ඒකයි සද්දේදිත් එහෙමයි. සෝත විඥාන මට්ටමේදී ඒ සද්ද ඇහිම විතරයි නිමිති අනුනිමිති ගන්න හැම වෙලේම මනසේ. සද්දය අරඹය නිමිති අනුනිමිති වශයෙන් නොගත්තොත් මේ දිත්තේ දිත්තමත්තන් කියන දර්ශනේ ඉබේමයි සාක්ෂාත් වෙන්නේ. ඒ විදිහටයි මේ කාරණාව තියෙන්නේ. අපි ඒකෙදි ඒ බැලුවොත් දැන් අපි මෙතනට කියවු මෙහෙම දැන් අපිට උදේදි තව කාරණා ටිකක් තියෙන ඉතින් තේරුම් කරගන්න ඕනේ. ඇහැට පේන්නේ රූපයක්මයි. ඒකෙදි රූප කිව්වහම වර්ණ රූපයක්මයි ඇහැට පේන්නේ. දැනට අපි ක්‍රමානුකූලව යනකොට කනට ඇහෙන්නේ ශබ්ද රූප. එතකොට නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කයට ස්පර්ශ. මේ කයට පුට්ටබ්බේ ස්පර්ශ පුට්ටබ්බ දෙකම එක වචනේ. එතකොට රූපය විතරයි දකින්න පුළුවන්. රූපය විතරයි දකින්න පුළුවන්. සද්දේ දකින්න බෑ. ගන්ධේ දකින්න බෑ. රසේ දකින්න බෑ. ස්පර්ශේ දකින්න බෑ. එතකොට නොදැක්ක දෙයක් අරඹය අපිට දැනුමක් තියෙන්න බෑ. කවදාවත් අපි දැකලා නැති දෙයක් අරඹය දන්නවද? දන්නේ. එතින්දි අපි මෙහෙම කිව්වොත් දැන් අපිට යම් රසක් ආවොත් දැන් දිවට රස දැනෙනවා. දැනෙනකොටම අපි මනෝමය නිමිති ගන්නවා මේ ලුණු රස, මේ තිත්ත රස, ඇඹුල් රස කියලා. ඒ රසයට ඇඹුල් රස කියලා එක්ක ගෙඩියක් මවා ගන්නවා. අපි ඔක සද්දෙන් ගත්තොත් මෙහෙම දැන් ඔන්න අපිට සද්දයක් ඇහුනහම සද්දෙට නිමිති මුකුත් නැහැ. මේ කුරුල්ල කෑ ගහන්නේ කියලා අපිට කුරුල්ලෙක් පේන ටික හිතටයි පේන්නේ. දැන් හිතට පේන කුරුල්ලා කියලා දැන් පේන ටික සද්දෙට ඇඟියේ නැත්තම් ඒ සද්දයට නිමිති නෑ අපිට. හොයාගෙන යන්න දන්නේ. දැන් අපිට හැම වෙලාවෙම මේ සද්දය ඇහෙනකොට මනෝමෙන් ටග්ගල සිහි කරගන්න කුරුල්ලෙක්. දැන් මනෝමෙන් සිහි කරගන්න එක තමයි මනෝමෙන් තමයි සිහි. දැන් කනට පේන්නේ නෑනේ නේද? දැන් ওই කුරුල්ල කෑ ගහනවා නම් අපි කුරුල්ලා ඒ කියන්නේ සද්දය ඇහෙනවා අපිට. කවදාවත් නොදන්න ලෝකෙකට ගිහින් දැම්ම කියන්නේ ඔක. දැන් ඇහි ওই සද්දය. කිසිම දවසක දන්නේ නැති කුරුල්ලෝ කියලා මුකුත් දැකලා නැති තැනකට අපි ගිහින් දැම්මා කියලා නිකන් හිතන්නකෝ. දැම්මහම ওই වගේ සද්දයක් ඇහුනොත් අපිට සද්දේ තේරෙයි සිහිගෙන්න එකක් හිතට නැහැ. එහෙම වුණොත් අපිට හොයාගෙන යන්න පුළුවන්ද? බැහැ. නමුත් ওই සද්දෙට අපි හිතෙන් ගැට ගහ ගන්නවා ඔය කුරුල්ලේ. ඔය කෑ ගැහුවේ මේ බට කුරුල්ලා නිකන් කියමුකෝ. කියලා දැන් ඔන්න බට කුරුල්ලාගේ හැදේයි ওই විස්තර ටික යොකෝම හොඳට නිමිත්තක් ඇඳගත්. දැන් මේ සද්දෙට නිමිත්තක් හොයාගෙන යන්න. දැන් මේ සද්දේ ආපහු ඕන වෙනකොට වෙන්නේ අර නිමිත්ත සිහි කළ නිමිත්ත හොයාගෙන යනවා. අපි හැම තැනම දැන් බට කුරුල්ල හොයන මේ සද්දය අහනවා. ආපහු හොයන්න යන්න පුළුවන් වෙන්නේ අපිට අර වගේ නිමිත්තක් සද්දෙට ඇඳුවොත් විතරයි. තේරෙනවද කීපේක? දැන් ඒ වගේමයි දැන් මේ කතා කරන සද්දයක් ඇහෙනකොට මේ පේන සටහන ඕගලන්ට ඇහෙත පේන්නේ. ඇහෙන සද්දේ කනට ඇහෙන සද්දේට මේ හාමුදුරුව කතා කරන කෙනෙක් ශනිකව මනසේ මවාගෙන තියෙන්නේ. ඒ හිඳයි මේ වගේ දෙයක් අහන්න පුළුවන් මේ හාමුදුරුවන්ගෙන් කියන තැනින් අප හොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා. යම් වෙලාවකදී සුතේ සුතමත්タン වෙන්නේ ඇහිම ඇහිමක් පමණක් වෙනවා නිමිති නැත්තම් අපිට. මේ අපි කියමු දැන් ಜಾති අන්ද වගේ කෙනෙකුට ඔය වගේ සද්දයක් ඇහුනොත් එයාට සිහි කරගෙන යන්න වාගෙන යන්න නිමිත්තක් නැහැ. දන්නේ ඇයි? එයා දැකලා නැහැ. නේද? හැම තැනකම ඇත්ත ඒක. ඊට පස්සේ රසයක් දැනුනොත් මේ ඒ රසයටත් එහෙමයි. අපි දැන් ලුණු රස කියනකොට සුදු පාට කැට කැට එකක් හිතේ මවා ගන්නවා. දැන් ඒක තමයි ඒ මනෝමය චිත්තජ රූපයක්. ඒ පේන්නේ චිත්තජ රූපේ නැත්නම් ඇහින් දැකපු සිද්ධිය. ඒ ඇහින් දැකපු රූපය අර රසයට ගැට ගහ ගත්තාම මේ රසය එන්නේ ලුණු රසෙන්. ලුණු මෙහෙමයි කියලා දැන් අපිට රසවලටත් නිමිති තියෙනවා. නමුත් අපි යම් වෙලාවකදී රස දැනෙනකොට හිතට කැට කැට පහළ වෙන සුදු පාට නිමිත්ත මේක මනෝමය රූපයක් කියලා ඒක වෙනම හඳුනාගත්තොත් මේ රසයකට ගැට ගැහුවේ නැත්තම් ඒ රසයට නිමිති නැහැ. ඕකෙදී අර මිලිඳු නාගසේන සංවාදෙදී අහන්නේ මේ ලුණු අරගෙන යන්න පුළුවන්ද කියලා. ලුණු කරේ තියාගෙන යන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ දැන් ලුණු කියන්නේ රසක් නේ. කරේ තියාගත්තොත් ඇඟට දැනින්නේ මොකද්ද? පොට්ටබ්බ ධාතුවනේ. බර, කායිස් පරසේ. ඇහැට පේන්නේ කැත කැත. එක රූප ආයතනය. ඇහැට පේන එක රූපය වුණොත්, ඇඟට දැනෙන එක පොට්ටබ්බය වුණොත්, ලුණු ගැන මොකද්ද තියෙන නිමිත්ත? ලුණු ටිකක් හොයාගෙන යන්න පුළුවන් නේද ඕගලන්ට? අවිද්‍යාව තියෙන තාක් ලුණු හොයාගෙන යන්න පුළුවන්. රස කිය ලුණු, ඒ රසය අවස්ථාවට දිවට ගැටේ. එතකොට සුදු පාටයි කැට කැට මෙහෙමයි මේ ලුණු කියලා මනෝමයෙන් අපි ඔකට සටහනක් ගහ ඇඳගත්තාම හොයාගෙන ගිහිල්ලා උන්න ඒ ටික ගත්තාම ආයෙත් දිවට තිබ්බහම රස දැනෙනවා. ආයෙත් ගැට ගන්න මේ රසාවේ මේ පේන දෙන් කියලා ඔය ආයතන වලට ගැට ගන්න එක හින්දා මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ ආයතන ආයතන ගැට ගැහිම නිසා ඇති වෙන තණ්හා නැමැති දැලක් ඉබේම බැඳිලා තියෙනවා. මම ඔකට අර උපමාවක් කියනවා. වටේට මෙහෙම කූඤ්ඤ හයක් ලනු කණු හයක් බඳිනවා අපි. දැන් එක කණුවක එක ලණු කැල්ල ගන්න තියෙනවා නම් දැන් වටේට මෙහෙම කණු හයක් රවුමට ගැහුවා කියන්නකො එක කණුවක එක ලණු කැල්ල ගන්න තියෙනවා. මේ කණුවේ තියෙන ලණුව මේ කණුවේ බඳිනවා. ඒ කණුවේ තියෙන ලණුව මේ කණුවේ බඳිනවා. මේ කණුවේ ලණුව මෙහෙම ඔහොම බැඳාම මැද දැලක් හැදිලා නිදෙන්නේ. නේද? මේ ආයතන ටිකේදිත් ඇහෙන් දකින්න එක කනටත් කනෙන් අහන එක ඇහැටත් ඇහැයි කියන කනෙන් එක නාසයට නාසයක දිවටත් දිවේ එක කයටත් කයේ එක මනසටත් මනසේක ඇහැටත් ඔහොම පටලලා තිබ්බාම තෘෂ්ණා නැමති දැල හැදිලා දැන් ඉබේම මේ තියෙන්නේ. ওই දැලේ තමයි පැටලලා ඉන්නේ අපි. ආය මොන විදිහටද මිදෙන්න බැරිද? දැන් ඔක ලෙහෙන්ද තියෙන්නේ අපි ඒ ලනු කැල්ලේ තියෙන ඒ කණුවේ තියෙන ලනු කැල්ලේ ඒ කණුවේම බැඳු. ඒ කණුවෙන් පටලවා දානවා. ඒ කණුවේ තියෙන අනිත් ලණුවේ තියෙන ලණු කැල්ල ඒ ලණු කැල්ල මේ කණුවේ තියෙන මේ ලණුව තියෙන කණුවෙම පටලවා දානවා. මැද දැලෙහෙන්නේ ඉබේමයි. වෙන දැලෙහෙන්න ක්‍රමයක් නැහැ. ඒ වගේ යම් ආයතනයක් ඒ ආයතනෙටම පමණක් සීමා කරනවා නම් වෙන ආයතනයක් ගැට ගන්න නැත්තම් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක ඉබේමයි දෙහෙන්නේ. දැන් විදර්ශනාව කියන්නේ ඔය තැන ඕක. ওই කාරණාව අපි නොදන්න නොතේරෙන නිසායි අපිට මේ ගොඩක් අමාරු වෙලා තියෙන්නේ. ඈ එතකොට හැම වෙලාවෙම මේ නිමිති අනුනිමිති වශයෙන් ගන්නවා කියන කාරණාවේදී දැන් මෙහෙම ඇහෙන් දකින්න කොටත් අපිට මේ පේන මාත්‍රය විතරමයි ඇහැ මේක ගහක් නැත්නම් ගයක් කියලා ලස්සනයි හරි කැතයි හරි කියනකොටම ශනිකව මනසට අරගෙන මේ තියෙන්නේ. මනුමෙන් ගත්ත නිමිත්තක් තියෙන්නේ. ඔකදී අර මම තව ටිකක් පැහැදිලිව කියන්නේ දැන් අපි බත් කනකොට සමහර විට දැන් පිඟානක වෙන්ජන එහෙම බෙදලා බත් කටක් අහලා කනවා. දැන් කටයට ගත්ත ගමන් කෙලත් එක්ක එකට එකතු වුනහම කටේදීම වමනේ බවට පත් වෙලා තියෙනවා. වමනේ ගොඩක් හපනකොට දැන් හරි රහක් එනවා. අපි ඇහැට පේන පිඟාන දිහා බලාගෙන හිතන මේ රහ ඉන්නේ මේකෙන් කියලා. දැන් මෙහි වමන ටික හපනකොටයි අපිට අර රස දැනෙන්නේ. පිළිකුල දැනෙන්නේ නැත්නම් මොකද අපේ නිමිත්ත යන්නේ වෙන එකක. ඉතින් කවදාවත් පිළිකුල තේරෙන්න විදිහක් නෑ අපිට. ඇයි වෙන සිද්ධිය වෙන එකක් අපි ඉන්නේ වෙන තැනක. අපිට යම් වෙලාවක තේරෙනුත් මේ රහ ඉන්නේ මෙන්න මෙහෙම තැනකින් කියලා. දැන් කටට අරගෙන ටිකක් හපපු එකක් අතට ආපහු අරගෙන බලන තමන්ටම අප්‍රිය හිතේ. නේද? ඒක පැත්තකින් තියාගන්නකෝ. මොන විදිහට අපි කරන්නේ නැහනේ. එච්චර අප්‍රසන්න තැනක තමයි දැන් මේ රසය එන්නේ. ඊගාවට අපි හිතාගින් මේ රසය එන්නේ මෙහෙන් කියලා රසය මෙහෙ තිබුණ නිමිති ගන්න වෙන තැනකින්. අන්න ඒකයි නිමිත්ත කියන්නේ. ඒ නිමිත්ත මතයි තණ්හාවෙන් ආපහු දිනුනට අත දාන්නේ. තේරුණාද කියන්නේ? එතකොට අපිට තේ බැරිලා ඒ රසය දැනෙන තැනටම සිහිය නුවණ ගෙනිච්චොත් නිමිති හිටින්නේ නැහැ. මේ හටගත්ත දේ නැති වෙනවා කියලා බලන් උගන්නන එකිනුත් කරන්නේ ඕකමයි. එතකොට දැන් කයට ගැටුනහම යමක් කයට ගැටෙන දේ අපි කියමු දැන් මෙහෙම යමක් ගැටුනොත් මේ පේන දේ ඇහැටයි පේන්නේ. අපි හිතාගෙන ඉන්න මේ ගැටුණු දේ පේනවා කියලා. කවදාවත් රූපායතනේ ගැටෙන්න බෑ. මේ රූපායතනේ කාය විඥානේ විඤ්ඤාය වෙන්න බෑ. කාය විඥානේ දැනගන්න වෙන්නේ පොට්ටබ්බේනේ. එතකොට චක්කු විඥානේ පුළුවන් ද කායට ගැටෙන දේ දැනගන්න? බෑ. දැන් අපි මේ කියන්නේ මෙහෙම කියන්නේ ගැටෙන දේ දකින්න පුළුවන් කියලා ඒ කියන්නේ පොට්ටබ්බේ චක්කු විඥානියුත් විඤ්ඤායයි කියලා අපි කියන්නේ. නමුත් අපි හරියටම සිහි ඇතුව නුවණ ඇතුව ගත්තොත් දැන් මෙහෙම අපි බැලුවොත් දැන් මේ පේන සිද්ධිය හොඳට දකින්නොත් මේ ඇහැ ඇහැට පේන රූප ආයතන ගැටෙන සිද්ධිය පොට්ටබ්බේ. එතකොට පොට්ටබ්බේ කියන එක ඒ අවස්ථාවට දැනෙන ටික විතරමයි. අර මං සමහර දවස්වලට කිව්වේ දැන් අපි මෙහෙම කළා යමක් වස්තුවක් ඇල්ලුවොත් මුළු කයම වෙන්නේ මෙන්න මෙච්චරයි. මේ චුට්ට විතර මේ දැනෙන ටික විතර මේ ඔක්කොම ටික තමයි පේන රූප ආයතන. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ මුළු ශරීරය තමයි මේ ඔක්කොමයි එක්ක මේ වටාපත අතින් ඇල්ලුවේ කියලා. ඕකෙදි මං අර තව ක්‍රමයක් කියනවා. මේකෙදි තියෙනවා මේ ආයතන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන සිද්ධිය හරි සූක්ෂමයි. මම ඕක නිකන් කියන්නම් අපිට හඳුනගන්න පුළුවන් ඉද්දන්නේ. කාය විඥානේ උපදින්නේ කයතනේ නේද? අපි දැන් මේ දිව ගන්න කටුවකින් දිවට ඇන්නොත් මොන විඥානේද පහළ වෙන්නේ? කාය විඥානේනේ. ජීව විඥානේ පහළ වෙන්න පුළුවන්. දිවේ ඕනම තැනකට ඇනලා බලන්න. කාය විඥානේනේ. එතකොට කෝ ඔය රස දැනෙන දිව? දැන් ඒ කයනේ. දැන් මෙච්චර කාලා අපි හිතාගෙන රෝස පාට අපිට පේන දිව මේ පේන එකනේ දිව කියලානේ හිතාගෙන ඉන්නේ. ඒක දිවද කයද කියන එක ඔප්පු කරගන්න තමයි මම අර කිව්වේ. ඇනලා බැලුවොත් අපිට තේරෙනවා උපදින්නේ කාය විඥානේනේ. එහෙනම් ඒක කයනේ. කෝ දිව? දිව කියන එක රසත් එක්කම උපදින සිද්ධියක් මිසක දිව කියලා එකක් එහෙම තියෙනව නෙමෙයි. ඒ සිද්ධාන්තයට සාපේක්ෂව ඇහැ ගන්න දැන් අපි ඇහැ කියන්නේ මේකටනේ. අල්පනිත්‍යකින් එහෙම ඇනලා බැලුවොත් හිතේ නේද? ඒ දැනෙන වේදනා ඒ විඥානේ මොන විඥානේද? කාය විඥානේ. කෝ ඇහැ? දැන් මේ ඇහි ඕනම තැනකට ඇනලා බැලුවොත් අපිට දැනෙනවනේ. ඒ කියන්නේ කයට ඇන්නහම චක්කු විඥානේ පහළ වෙන්න බෑනේ නේද? චක්කු විඥානය කියන එක චක්කුව කියන එක දර්ශන පෙනෙනවා කියන සිද්ධාන්තයත් එක්කම උපදින එකක්. ඒකයි ධාතු කියන තැන කියන ස්වභාවාර්ථයට යනකයි යනවා. කන කියන එක ගන්න ඔය කනට ඇනලා බලන් ගැල්පෙනෙත් එකකින් වගේ මොන විඥානේ උපදීද? කාය විඥාන. කොහෙද කන? දැන් තියෙන්නේ ඒ කියන්නේ කන තියෙනවා නම් අපිට අහුවෙන්න ඕනේ ගැට නේද? මම මේ කියන තේරෙනද? ඒ කියන්නේ බොහොම ගැඹුරු සිද්ධාන්තයක මම මේ කියන්නේ ආයතන පෙර නොතිබීම හටගෙන නැති වෙනවා කියන සිද්ධියේදී අපි ඔය කොච්චර කිව්වත් තාම මවා ගන්නවා මේ ඇති බවක් නෝ. ඒ කියන්නේ ඒ ආයතනයේදී මේ මොහොතමයි උපදින්නේ කියන සිද්ධියක් මෙතනදී කියන්නේ. එහෙනම් පිහිටි අර්ථ ඒ රස විද්‍යමාන වෙන්නේ දිව නිසායි, දිව විද්‍යමාන වෙන්නේ රස නිසායි. දෙක එකට පෙරපස නැතුව උපදින. එතනදී ඒ රූප දෙක. ඒ එකම උපදින නාම ධර්ම ටිකනේ අපි දන්නේ. ඒ ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙනවා. ඒ දිවවත් ඉතුරු වෙන්නේ නැහැ, ඒ රසවත් ඉතුරු වෙන්නේ නැහැ. කිනු දර්ශනයකට එනවා යථාර්ථයට ගත්තාම මේ ඒ කනට අපි ඇනලා බැලුවොත් අපිට තේරෙයි කාය විඥානේ විඤ්ඤාය ධර්මයක් නේද? ඊට පස්සේ ඇහෙනවා කියන ස්වභාවයත් එකම සෝත ධාතු කියන එක උපදින්නේ. ඒ කියන්නේ ඇහෙන ස්වභාවය කියන කාරණාව. නිකමට අර රළු වශයෙන් අපිට හිතන්න පුළුවන් නේද ওই දිවේ සිද්ධිය ටිකක් හිතාගෙනම බලන්නකො. දිවේ ඕනම තැනකට ඇනලා බලන්න කාය විඥානේ උපදී. කය දිව කියන එකක් ඕගොල්ලන්ට රසකින් තොරව හොයාගන්නව බැරි වෙයි නුවණින් බැලුවොත්. අපිට කයද දිවද ඇහැද කියන එක ඒට උපදින හිතට අනුවනේ තීරණය කරන්න වෙන්නේ නේද? එතකොට දිවට ඇනලා බැලුවාම උපදින හිතෙන් තීරණය කරන්න වෙනවා මේ දැන් කය කියන එක. එතකොට තමයි අපිට තේරෙන්නේ පෙර නොතිබීමයි දිවද හටගන්නේ, ඉතුරු නැතුවම නැති වෙනවා කියන. ඔය වගේ තැනකට නිකන් දර්ශනේ යනවා. ඔය නිමිති අනුමිති වශයෙන් නොගන්නා කම මුල් කරගෙන ඊට පස්සේ නිමිති උපදින ආයතනයේද පෙර නොතිබීම හට ගන්නවා කියන තැනට යනකම මනස ගෙනියන්න ඕනේ. දැනට අපිට තියෙන්නේ සද්දේ රසය දැනෙනවා ඒකට නිමිති වශයෙන් ගන්නෙ නැහැ කියන තැනකින් හික්මන්නේ අපි. ඵලය අන්තිමට එනකොට රසයද පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුම නැති වෙනවා කියන තැනකට යනකයි යනවා. දිවද එහෙමයි කියන තැනකට යනකයි යන්නේ. තේරෙනවද? ආපහු ඒකෙන් කියේ මේ ඇහැ කන දිවනාසයේ ශරීරයේ කවදාවත් අපි දැකලා නැහැ. ඇහැ කන දිවනාසයේ ශරීරයේ අපිට කවදාවත් දකින්න බෑ. මේ එකෙන් දැන් අපිට අපේ ඇහැ පේන්නේ නැහනේ. අපිට අපේ ඇහින් අපේ ඇහැ බලන්න බෑනේ. අපි බලනවා නම් බලන්නේ මේ ඇහැ නිසා කැඩපතකට වැටුණු ප්‍රතිබිම්බයක්නේ. තව පැත්තකින් ගත්තොත් මේ ඇහැට සාපේක්ෂව රූප ආයතනයක් විතරයි ඒ. මේ ඇහැට සාපේක්ෂව රූපයක් මිසක ඇහැට දකින්න පුළුවන් රූපයක් මිසක ඇහැක් දැක්ක හැකිද? ඇහැ කියලා සම්මත රූපයක් දකිය අපි. ඕනනම් කනක් විදිහට ඇඳපු රූපෙකුත් දකින්න පුළුවන් ඇහැ. පත්තරේක හරි පොතක හරි කඩදාසියක ඇහැක් ඇඳලා තියෙනවා වගේ රූපයක් දැක්කා වගේ තමයි කැඩපතකද තියෙන රූපයක් දැක්කේ. පත්තරේකද කනේ මේ ඇහැ දැක්කොත් ඒද රූපයක් දැක්කේ. වතුරක හරි ඇහැක් දැක්කනම් ඒද රූපයක් දැක්කේ. හිතෙන් සිහි කරලා අපි බලුවොත් ඒද චිත්තජ රූපයක් දැක්කේ. ওই රූප ටික හඳුනාගත්තාම අපිට අපි ඇහැ පේන්නේ නැහැ. ඇහැ හම්බ වෙන්නේ නැහැ. නමුත් ඇහෙන් කෙරෙන තියෙන කෘත්‍ය අවස්ථාවට වෙනවා. පුරාණ කර්මය සහ නව කර්ම කියන එකේ වෙනස තමයි පුරාණ කර්ම ටිකට හිතින් කියින් කිරින් කරන්න බෑ. ජීවිතේ වෙලා පවතිනවා අපි දන්නේ අපේ මිදිලා. නව කර්ම තමයි හැම වෙලාවෙම හිතන්න කියන්න කරන්න පුළුවන් බව. නෝකට උන්නම් මෙහෙම උපමාවක් කළොත් දැන් වකුගඩු තියෙනවනේ අපි කියමු දැන් පුංචිම ළමෙක් ඉන්නවා කියන්නේ මෙයා මේ මට වකුගඩුවක් තියෙනවා කියලා එයා දන්නේ නැහනේ. වකුගඩුවක් නැහැ කියන දන්නෙත් නැහනේ. වකුගඩු කතාවක් එයාගේ ලෝකේ ඇත්තෙම නැහැ. නමුත් එයා නොදන්නවා වුණාට එහෙම එකකින් වෙන්න තියෙන කෘත්‍ය ටික වෙනවා නේද? වකුගඩුවෙන් වෙන්න තියෙන කෘත්‍ය ටික වෙනවා. එයා දන්න එයාට නිමිති එක නැහැ. පුරාණ කර්මයන්ගේ ස්වභාවය හැම වෙලාවෙම එහෙමයි. එයාට නිමිති නැහැ. නමුත් ඒකෙන් වෙන්න තියෙන ටික වෙනවා. මේ ළමයා ලොකු වෙනකොට මිනිහක් කපන දිහා බලලා හරි වීඩියෝ පටයක් දිහා බලලා හරි මේ වකුගඩුව මේ වකුගඩුව හරස් කඩ කියලා දැනුමක් ඇති වුණොත් දැන් අන්න නව කර්ම. දැන් මේ තියෙන වකුගඩුව ගැන නෙමෙයි දැන් මේ දැනුම අලුතෙන් වකුගඩුවක් හදාගන්නයි ওই දැනුම දැන් තියෙන්නේ. මේ දැනුම තිබුණත් නැතත් වකුගඩුවෙන් වෙන්න තිබුණ ටික වුණානේ තාමත් එහෙමමයි තියෙන්නේ. දැන් අලුතෙන් විදර්ශනා කරන්න කියලා හරි ඒ හදාගත්ත දැනුමක් තියෙනවනේ ඒකයි ඒක කර්ම වෙන්නේ. තේරුණා කියන එක. දැන් ඒ එයාට අලුත් මෙච්චර කාලයක් වකුගඩුවක ඇති බවක් හෝ නැති බවක්වත් එයාට වකුගඩුවක් ගැන කතා කරන්ද ඇති බව හෝ කතා කරගන්න නැති බව හෝ කතා කරන්න වකුගඩුවක් තිබුණේ නැහැ. එයාට තිබුණේ නැහැ එයාගේ ලෝකේ. එයාගේ මනසේ තිබුණේ නැහැ. නමුත් ජීවිතේ පවතින අවශ්‍ය ටිකෙන් වුණා. ඒකෙන් වෙන්න තියෙන කෘත්‍ය ටික වුණා. විපාක ස්වභාවය එහෙමයි හැම වෙලාවෙම. එතකොට සිතින් කින් කිරින් කරන්න බෑ. නමුත් ජීවිතේ පවතිනවා. ජීවිතේ වෙලා. මොකද ඒ සිද්ධියම ජීවිතේ වුණාම ජීවිතයට පරිබාහිර දෙයක් වුණොත් තමයි දන්නේ. ඒ සිද්ධියම ජීවිතේ වුණොත් එයා දන්නේ නැහැ. අතට අත දන්නේ නැහැ. අතට අත අහුවෙන්නේ නැහැ. අතට පුළුවන් තමයි යමක් අල්ලන්න. ඒ දේ වුණාම ඒ වස්තුව දන්නේ නැහැ. ඒ වගේ ඒක ජීවිතේ වෙලා තිබුණා. පහු කාලෙදි වකුගඩුව ගැන දැනුමක් ඇති කරගත්තොත් තියෙන වකුගඩුව නැති වෙනකොට අලුතෙන් වකුගඩුවක් හදාගන්න තියෙන නිමිත්ත තමයි ඒ. මේ ඇහත් උමයි මේ ඇහැ ගැන අපි දන්නේ. ඒ වකුගඩුව වගේ තමයි ඇහැ ඇහැ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට ඇහැ පේන්නේ නැහැ. දැන් පුංචිම ළමෙක් දිහා ගත්තාම උනොත් එයා ඒක දන්නේ නැහැ. ඊට පස්සේ තව ඇහක් දිහා බලලා හරි කැඩපතක් දිහා බලලා හරි වතුරක් දිහා බලලා හරි මේ ඇහැ මෙහෙමයි කියලා නිමිත්තක් ගත්තාම ඔය දැනුම දැන් මේ තියෙන ඇහැ ගැන නෙමෙයි අලුතෙන් ඇහැක් හදාගන්න තියෙන දැනුම ඔය තියෙන්නේ. ඔය දැනුමත් නැති වුණොත් තියෙන ඇහැ ගැන නිමිති නැති වුණොත් එයා අනිමිත්තයි. ආයතන නිරෝධ කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ තියෙන වකු ගැඩුව ගැනත් නිමිති නැහැ, අලුතෙන් වකු ගැඩුවක් ගැන දැනුමකුත් නැති වුණොත් වකු ගැඩු නිරෝධය කියලා කියනවා. එයා ඒ ගැන දන්නේ නැහැ. සලායතන නිරෝධය කියලා පනවන්නේ කොහොම තැනකින්. දැන් තියෙන කනත් පේන්නේ නැත්තම් තමන්ට තමන් කන කියලා දන්න ටිකත් නිරුද්ධ වුණා. එයා එතන කියනවා මේ ආයතන නිරෝධය කියලා. අර වකුගඩු උපමා සිද්ධියෙන් පොඩ්ඩක් බලාගන්නකෝ මේ මම කියපු එක තේරෙන. ඒ කියන්නේ දැන් අද අපිට පුළුවන් නේද ඇහ කන දිව නාසය ශරීරය සිහි කරගන්න. ඔය අපි අපේ මනසින් සිහි කරගන්න සිද්ධිය ඒ කියන්නේ ඇත්ත දෙකක් තියෙන්න බෑ. ඇහැ වූ සැබෑවටම පවතින ඒ සිද්ධිය සිහි කරගන්න සිද්ධිය දෙකක් සත්‍ය තියෙන්න බෑ. සිහි කරගන්න ඇහැ ඇත්ත නම් තියෙනවා ජීවිතයේ වෙච්ච ඇහැ බොරු වෙන්න ඕන. අපිට හම්බ නොවන මට්ටමේ ජීවිතයේ වෙච්ච ඇහැ ඇත්ත නම් සිහි කරගන්න එක බොරු වෙන්න ඕන. සිහි කරගන්න එකත් ඇහැ යම් වෙලාවක අරමුණක් පෙන්වන ඇහත් ඇහැ දෙකම ඇහැ දෙකම ඇත්තයි කියන සිද්ධියකින් වෙන්න බෑ. සත්‍ය දෙකක් තියෙන්න බෑනේ. කොපි තියෙන්නත් බෑ. ඒ නිසා දැන් ඇහැ වෙලා ඇහැක් හැටියට විපාකයක් හැටියට අපිට නොපෙනෙන මට්ටමේ පවතිනවා හැම වෙලාවෙම පුරාණ කර්මෙන් හැදුණු ටික. නොපෙනෙන මට්ටමෙන් පවතින්නේ. දන්න මට්ටමින් තියෙන ඇහක් තියෙනවා නම් ඒක නව කර්ම මතට යන්න. අපි කර්මක්ෂය කරනවා කියලා කියන්නේ මේ ඇහි නිරෝධය පිණිස පිළිපදිනවා කියන එක. ඇහි නිරෝධය කියලා කියන්නේ දැන් ඇහක් ගැන තමන්ට තියෙන දන්න මනසේ තියෙන අරමුණ අයින් කරුවෝ. ඒකෙන් එහට ඊට පස්සේ එතකොට පේන්නේ නැද්ද මේ ඇහ නැද්ද කතාවක් නෑ කතා කරන්න. එයාගේ දැනුම් පරාසෙන්නේ. දැන් තියෙන වකුගඩු ගැන නිමිති නැති වුණොත් එයාට එහෙනම් වකුගඩුවක් නැද්ද තියෙනවද කියලා බවා කතා කරනවා තාම ඒ කෙලෙස් ප්‍රපංච. ඒ කියන්නේ අර කුඩා දරුවා සංදීයේදී තියෙනවද නැද්ද කියලා කතා කරන්න බැරි වුණාට තිබුණ සිද්ධිය වුණානේ. ඒ වගේ යථාර්ථයකට එන්න වෙනවා යම් දවසකදී මේ සත්‍ය කියන එකට. සත්‍ය කියන එක දෙකක් තියෙන්න බෑ. දැන් මේ ආයතන නිරෝධයක් ගැන මම ඔය කතා කරන සිද්ධියේදී ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න බැරිලා තියෙන මේ පුරාණ කර්ම සහ නව කර්ම කියන දෙකේ වෙනස. පුරාණ කර්මයට හටගත් විපාක ටික කවදාවත් අපිට දැනගන්න බැරි වෙන්න ඕනේ. මොකද ඒක අපිනම් ජීවිතේ නම් තේරෙනවා. ඊට පස්සේ අපි දන්න ටික අයින් වෙන්න ඕනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ පුරාණ කර්මයේ විඳ විඳ අවසන් කරන මනසක් තියෙන කෙනාට නෙමෙයි. එහෙම කෙනෙකුට බණ කියන්න ඕනේ නැහැ. පුරාණ කර්ම වලට නැවත කර්ම රැස් කරගෙන දුක් විඳින ලෝකයටයි ධර්ම දේශනා කළේ පුරාණ කර්ම විඳ විඳ අවසන් කරන කර්ම රැස් නොවන විදිහට ජීවත් වෙන්න. තව පැත්තකින් භාවනා කරනවා සීල සමාදන් වෙනවා කියලා මොන දේක ගැන කිව්වොත් අන්තිමට ඕනේ උනේ පුරාණ කර්ම විඳ විඳ අවසන් වෙන්න නව කර්ම නොවෙනවා කියන තැනක. ඇහැ පරිහරණය කරන ඇහැගෙන නිමිති නැති විදිහට. කන පරිහරණය කරන කනගෙන නිමිති නැති විදිහට කියන තැනකින් තියෙන්නේ. ඉතින් මට මේ මාසේ මම යන්නේ මේවා තියෙන තැන් හඳුන්වලා දෙන්න. මේවා එකක් එකක් ගානේ අපිට යන්න ක්‍රම තියෙනවා. පාරවල් තියෙනවා. ඉතින් අපිට ඕනේ ජීවිතයෙන් අපි කොහොමද මේකට යන්නේ ටික ටික ළඟා වෙන්නේ කියලා කතා කරන්න ඕනේ. ඒකට අපිට මෙලා අමදි වෙනව කොහොමත් නෝ මේ මොකද ප්‍රතිපදාව කියන තැනකට. ඒ කියන්නේ දැන් මේ මම මේ කතා කරන්නේ කෙරවලකින් නිෂ්ඨාවකින් මෙන්න මේ වගේ දර්ශනයකින් කතා කළා කියලා ඕගලන්ට කිසිම වැඩක් වෙන්නේ මාර්ගයේ නොකිව්වෝ. මම කිව්වොත් ලබුණෝරුව කියලා ආරණ්‍යයක් තියෙනවා හරිම ලස්සනයි වතුර තියෙනවා සත්තු ඉන්නවා අලි ඉන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා කොච්චර වර්ණනා කරුවා පාරක් කිව්වේ නැත්තම් වැඩක් නැහැනේ. නමුත් මම ඒක වර්ණනා නොකළත් පාර කිව්වොත් කවදා හරි ඔයගොල්ලෝ බලාගනි. නමුත් තන වර්ණනා කළ පාර කිව්වොත් ගමන ඉක්ම නේද? දැන් පාර කිව්වොත් කවදා හරි දවසක බලාගෙන නමුත් උවමනා වෙති වෙන්නේ නැහැ. මොකද ඒකේ වටිනාකමක් එච්චර තේරුන්නේ නැහැ. නමුත් මෙච්චර ලස්සනයි මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කළා පාර කිව්වොත් එයා ඉක්මනට යනවා. ඒ නිසා තමයි දුක කියන එක රැඳින්නේ නැති ලෝකයේ කියන තැනින් පීඩා විඳින කිසිම දෙයක් ඉතුරු නොවෙන මෙන්න මේ වගේ දර්ශනාත්මක තැනක් තියෙනවා කියන අද දවසේම මම බොහෝ දුරට ඵලයෙන්මයි ධර්ම දේශනා කළේ. දැන් අපිට ගොඩක් දුරට හිතෙන්නේ මේද නිවන් මඟ කිව්වා කියලා. ඔකේ අතරමැද චූටි තැන් තමයි මාර්ගයේ පොඩි පොඩි තැන් උනේ. නමුත් මම ගොඩාක් ඵලයෙන් මේ බණ කිව්වේ, ඵලයෙන් කිව්වේ මේ දුක නැති වෙන තැන දර්ශනාත්මක තැන කෙරවල ගැන. ඊට පස්සේ අපි මෙතෙන්ට යන මාර්ගය හදාගන්න තව කතා කරගන්න ඕනේ. ඊට පස්සේ කෙනාගේ ඒ මාර්ගයේ කෙනා කෙනාගේ මට්ටම් වලට සීලයේ කොහොමද, සීලයේ මට්ටම් සමාධිය කොහොමද, ප්‍රඥා විදර්ශනා කරන හැටි ඉඳලා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ස්කන්ධ පහ ගැන හොඳට දැම්මම කතා කළේ විමුක්ති විමුක්ති කියන තැනින්. කෙලසන්ගේ මිදීම මොකද? විමුක්ති ඥාන දර්ශන ඉබේම උපදින්නේ. එතකොට මේකට තව එකතු වෙන දුන සීල සමාධි ප්‍රඥා කියන ටිකක් ප්‍රතිපදාව. එතකොට තමයි අපිට පුළුවන් කතා කරපු තැනට ළඟා වෙන්න අර විදිහට කරලා. ඉතින් ඒකට ඇති වෙන්න උත්සාහය ඉන්න තැන දුක් සහිත බවත්, යන්න බලාපොරොත්තු වෙන තැන ආරෝග්‍ය බවත් ඉස්සෙල්ලා පෙන්වන්න ඕනේනේ අපිට යමක් සඳහා ඇති වෙන්න උත්සාහය. ඒ සඳහායි මම මේ මාසෙදී මේ පොය දවසේදී වැඩි වශයෙන් දේශනාවට ගයි කළේ. අපි ඊගාවට හිටියොත් මාර්ගය ගැන ටිකක් උත්සාහවත් වෙමු. මට හිතෙනවා කාලයක් ඇතින් මම කියන්නේ මෙතෙන්ටම එන්න බනහන්න, මගෙම බනහන්න කියන කාරණාව නෙමෙයි. ඕන තැනක ගිහිල්ලා බණ අහන්න පුළුවන්. නමුත් අවශ්‍ය දේ ගන්න, අනවශ්‍ය දේ අතහරින්න දැනුමක් අපිට මූලිකව ඇති කරගන්න වෙනවා. ඒ ටික ඇති කරගන්න පුළුවන් වෙයි අපිට. නැතිනම් අපිට වෙනවා හම්බෙන දේ ගන්න. කෝකද හරි කියලා මේ හොය හොයා ඇවිදින්න වෙනවා. හරි දේ මේකයි කියලා අපි තීරණ කරගත්තාම අවශ්‍ය ඕනම ධර්ම දේශනාවක් අහන්න, ඕනම ධර්ම සාකච්ඡාවකට සවන් දෙන්න, ඕනම පොතක් බලන්න බය වෙන්න ඕනේ. මොකද එයා දන්නවා අපි හරියටම පාරක් දැනගෙන හිටියොත් මොනතරම් පාරවල් තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා කොච්චර පාරවල් තිබුණත් ඒ පාරවල් වල යන්නේ අපි දන්නවා යන්න ඕනේ පාර. අපි පාර නොදැන ගියොත් පාරවල් වැඩි තරමට අපිත් අමාරුයි. ඇයි ඒ පාරනුත් හැරේ මේ පාරනුත් හැරේ නේද? ඒ හින්දා ඉස්සෙල්ලාම හරියටම යන්න ඕනේ පාර දැනගන්න ඕනේ. ඉතින් මම මෙතෙන්ද කිව්වේ දැන් යන්න ඕනේ තැන ගැනයි කිව්වේ. කොළඹටයි යන්න ඕනේ කියන එක. ඊට පස්සේ යන ගමන් මාර්ගයත් මම කියන්නම් යන හැටි. ඊට පස්සේ පයින්ද යන්නේ කරත්තකින්ද, බයිසිකලෙන්ද, මෝටර් බයිසිකලකින්ද, කාරකින්ද, මේ ගුවන් යානකින්ද කියන එක තමන් සතුයි. ඒ කියන්නේ ඒ වීර්ය මට්ටම් මත එතෙන්ට යන්නේ මොකෙන්ද කියන වාහනේ තම තමන් තෝරගන්න වෙනවා. මම අද වෙලා මදි, මොකද මාත් අනුරාධපුර යන්න වෙන නිසා ඊගාවට මම මාර්ගය කියලා දෙන්න බලන්නම්. දැනට වුණත් මම මේ ටිකෙන් මේ කලේ කොතනකට කොටු නොවි මාව හදිසි ඊගාවට ජීවිතවල කියන්නව කවදාවත් හම්බ නොවෙන්නත් පුළුවන්. නමුත් ඒද ජීවිත අවබෝධය ලැබෙන තාක් එක තැනකට කොටු නොවි ඇත්තටම මෙහෙම හොයන්න ඕනේ දහමක් නේද බුදු දහම කියලා කියන්නේ කියන මනස එක්කෙනෙකුට හරි ඇති වුණා නම් මම කරපු දේශනාව ප්‍රපමණකින් සෑහෙනවා. මොකද මට ඕනේ ඒ ටික මිසක මම දන්නවා ශාසනයේ දියුණුව කියලා කියන්නේ වික්ෂුන් වහන්සේලා පැවිදි වෙච්ච තරමටවත්, ස්ථාන ආරණ්‍ය පන්සල් ගොඩනැගිලි හැදුණු තරමටවත්, ඒවා අලංකාර වෙච්ච තරමටවත් නෙමෙයි. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ස්කන්ධ පහේ හික්මිච්ච මනස් හැදීච්ච සම්මා දිට්ඨිය යුක්ත පුද්ගලයෝ බිහි වෙනවා නම් මෙන්න මේකයි ශාසනය හැදීම කියන්නේ. ගොඩාක් දෙනෙක් ශාසනය හදන්න හදනවාද, නමුත් ශාසනය කැඩිලා තියෙන්නේ කොතනද කියලා කවුරුත් බලන්නේ නැහැ. ගයක් අපේ ගෙදර වහලෙ හිල් වෙලා වහිනකොට තෙමෙනවා නම් තෙමෙන එක නවත්තන්න කියලා වහලේ කොතනක් හරි වහලා හරියන්නේ නැහනේ. ඉස්සෙල්ලා බලන්න වෙනවා තෙමි මේ තෙමෙන්නේ කැඩිලා තියෙන්නේ කොතනද කියලා. තෙමෙන හේතුව හොයාගන්න වෙනවා. ඊට පස්සේ හේතුව හොයාගෙන ඒක වහන්න වෙන්නේ. වහලේ දකුණු පැත්තේ හිඳලා තෙමෙන්නේ වම් පැත්තේ තහඩුවක් කියලා හරියන්නේ නැහැ. නේද? දැන් අපි සාසනය හදන්න කියලා කරන්නේ අද ඒක. මේ දර්ශනයේ බුදුදහම මෙච්චර ගැඹුරු හිතන්දු ගන්න තීක්ෂණ මේ වගේ වටිනා මහා වස්තුවක් මේ දර්ශනය තියෙන තැනින්මයි කඩාවැටලා තියෙන්නේ. අපි ඒ ශාසනය හදන්න කියලා ඉතින් මේ කෝචෛත්‍යයක් හදා දෙවා. හොඳ නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. ඒකත් ඕනේ. මොකද කෙනෙක් ශාසනයට එන්නේ නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැකලා බෝධිය දැකලායි වඳින්න එන්නේ. නමුත් ආපු කෙනා එතනින් එහෙට ගණ්ඩ යමක් තියෙන්න ඕනේ. ශාසනය පවතින්නේ එහෙම. ඉතින් අපි මොකද කරන්නේ ශාසනය හදන්න කියලා මොකක් හරි එකක් කරනවා. මොකක් හරි එකක් නෙමෙයි මොකද්ද කළ යුත්තේ කියන තැනකේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා විතරන්නේ මහණනි මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විඥාන දර්ශනයෙන් යුක්ත යම් කිසි කෙනෙක් ඉන්නවනම් භික්ෂුවක් එයාට පුළුවන් මුළු සංඝයාම හොබවන්න. භික්ෂුණිය කෙනෙක් ඒ භික්ෂුණියට පුළුවන් සංඝයා හොබවන්න. උපාසක කෙනෙක් කෙනෙක් ඒ උපාසක කෙනාට පුළුවන් සංඝයා හොබවන්න. උපාසිකාවක් කෙනෙක් ඒ උපාසිකාවට පුළුවන් සංඝයා හොබවන්න. ඒ සංඝයාට උගන්වන්නත් පුළුවන්. බුදුදහමට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා නැහැ දහමට එක. ඉතින් මේ නිසා මට හිතෙන්නේ මෙහෙම කාරණාවකින් පැවිදි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේලාගේ යුතුකම බොහෝ දිනකට අමතක වෙලා ගිහිල්ලා තමන් ජරා මරණයට යන බව අමතක වෙලා ගිහිල්ලා ඒකෙදිත් අපි අනුකම්පාවෙන් බැලිය යුතු කිසියම් ස්වාමීන් වහන්සේනමකට දොස් නොකිය යුතුයි. මොකද ඒ අසාධාරණ ඒ අඩු ඒ ස්වාමීන් වහන්සේලාගේ නෙමෙයි ඒ ස්වාමීන් වහන්සේලාට ලැබුණු තැනින් ඒ ස්වාමීන් වහන්සේලා දන්නේ ඒ අඩු ඒටි ඉස්සෙල්ලා පරපුර. එතෙන්ට දොස් නොකිය යුතුයි ඒ අඩු ඉස්සෙල්ලා පරපුර. මෙහෙම ගොඩාක් ඈතකට ගිහිල්ලා ඒ හින්දාද අපි අනුකම්පාව කළ යුතුයි. නමුත් ඒ පැතුමුත් ගොඩාක් අඩුයි. ඒ වගේම ගිහි පින්වතුන් පැත්තෙන් ගත්තත් ජීවිතයේ කැටි යථා ස්වභාවය අමතක වෙලා ජරා මරණයට යන ස්වභාවය ගොඩාක් දිනකට අමතක වෙලා ඉතින් මෙහෙම යුගයක අපිට පුළුවන් නම් සද්ධාවෙන්ම මොනවා හරි දෙයක් නෙමෙයි පිරිසිදු බුදුදහම මොකද්ද කියලා හොයලා ගවේෂණය කරලා අපිත් ඒකෙන් පෝෂණය වෙලා ජරා මරණ දුක නැති කරගන්න උත්සාහවත් වෙමින් අනිත් අයටත් එක බණපදයක් හරි කියලා දෙන්න පුළුවන් නම් සැබෑවටම බුදුරජාණන් වහන්සේ යකින් යමක් බලාපොරොත්තු වුණා නම් අපි ඒ දේ කළා වෙනවා. පින්වතුනි මේ බණපදයේ අද අපිට ලැබෙන්නේ නිකන් නෙමෙයි. ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලේ දහදිය කඳුල ශ්‍රමේ මහන්සිය ශ්‍රමයක ප්‍රතිඵලයක්. අපිව මේ සසර දුකින් එතර කරවන්න බුදුරජාණන් වහන්සේ නොවින්ද දුකක් නැහැ. අපි දුක් විඳින්නේ පින්වතුනි අපේ කෙලෙස් නිසායි. අපි දුක් විඳින්නේ අපේ තණ්හාව නිසායි. නමුත් බුදුහාමුදුරුවෝ දුක් විඳේ බුදුහාමුදුරන් කෙලෙස් නිසා නෙමෙයි. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේදී හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබිලා පින්වතුනි මේ බණ කියන බණ අහන ඔබවත් මාවත් මේ දුක්සහගත සසරෙන් එතර කරවන්න ඕනේ කියන මහා කරුණාවෙන් මේ ගෝර බීරව සසරට පැනලා සසරට වැදිලා මහා දුක් ගොඩක් වින්දා. එදා සාන්තිවාදී තාපස කාලෙදි අතපය කෑලි කෑලි වලට කපද්දි ඒ ඇතිවෙන කූර කටුක තියුණු දුක් වේදනාව විඳ ඉවසේ අපිව සසර දුකින් එතර කරවන්න. එදා විස්සන්තර ජාතකයේ තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න දන් දීලා ඒ දරු දුකක් විඳින්මින් ඒ පිය සෙනෙහස කැප කෙරුවේ අපිව දරුවෝ වගේ හිතාගෙන සසරෙන් එතර කරවන්න. ඒ චද්දන්ත ජාතකයේදී සවනක් ගන රැස් විහිදෙන දල දෙක සියතින් කපලා දන් දුන්නේ සර්වපිතා ඥානෙ නැවත දල ලබාගෙන මේ අපිය සතර දුකින් විතර කරවන්න. ඒ තරම් දුක් විඳා ඒ මහෞත්මන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම උපකාරය නම් ඒ උතුම් බුදුදහම හරියට ඉගෙනගෙන අපේ ජීවිතින් යෙදিলা මේ දුක්ඛාගර සසරෙන් විතර වෙන්න කටයුතු කරන්න. අන්න ඉබඳු කෙනා බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කළාගෙන මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන කිට්ටු අවස්ථාවේදී දෙවිවරු දිව්‍ය වූ මල් ගන්ධ විලවුන් නොයේ තූර්ය නාදයන්ගින් පූජා පවත්වද්දි මිනිස්සුත් මිනිස්යන්ගේ පූජා පවත්වද්දි බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද මේ කරන පූජාව මට කරන පූජාවක් නෙමෙයි ඒකේ ඒ අයට කරගන්න පූජාවක් ඒකෙන් ඒගොල්ලන්ට පින් සිද්ධ වෙන්නේ යම් කිසි කෙනෙක් මගේ ධර්ම විනය අනුව හැසිරේ නම් ඒ අය මගේ කරන මට කරන පූජාව කියලා මොකද බුදුහාමුදුරුව මේ දුක්සහගත සංසාරය ඇවිදින්මින් පෙරුම් පිරුවේ එක්කෙනෙක් එක්කෙනෙක් හරි සතර දුකින් එතර කරවන්න අපිට පුළුවන් නම් ඒ ධර්මයක යෙදෙන්න ඒ බුදුහාමුදුරන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙනවා මම මේ පින් උතුම්ටත් මතක් කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේට ආදරේ නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න මේ උතුම් සද්ධර්මයේ ජීවිතය කරගෙන මේ ධර්මය අනුව හැසිරලා මේ ජීවිතයෙන් දුක් කෙලවර කරගන්න උත්සාහවත් වේවා අපි මෙහෙම අවසන් කරමු අද දවසේදී දෙයින් එහෙම මොසම